ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
හොඳයි, මෙනම් අපි අපේ සජීව සංවාදය ආරම්භ කරන්නට සූදානම්. විනිවිද සමාජ මත විමසුම යටතේ අද දවසේදී අපි ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඔබ සතුව තියෙන දේශපාලනික උනන්දුව, ඒ වගේම ලංකාවට අවශ්‍ය වෙලා තියෙන දේශපාලනික වෙනස කුමක්ද යන්න පිළිබඳව විදේශගතව ජීවත් උනත් මෙහි පුරවැසි ලාභීන් උනත් ලංකාවේ ඉපදිලා හැදිලා වැඩිලා අධ්‍යාපනය ලැබලා එතකොට අපි එහි රැකියා කරලා මෙහෙට ආපු පුද්ගලයන් විදිහට අපි සතුව තියෙන ලංකාව පිළිබඳව තියෙන ආදරය වඩාත් ප්‍රකට වෙන අවස්ථාවක්. අපි දන්නවා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා පවා පසුගිය කාලවකවානුවේදී එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු සඳහන් කිරීමක් කළා. විදේශගත ජනප්‍රජාව බහුල වශයෙන් මේ දවස්වල ලංකාවට එන්න බලාපොරොත්තු වෙන සිටින කියලා. මේ ඡන්දයට පුරවැසිලාභීන් නොවන අය පවා විදේශගතව සිටින අය ලංකාවට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න උනන්දු වෙන සිටින ජනාධිපතිවරණයක්. ඉතින් ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වෙලා තියෙන කොයි ආකාරයේ දේශපාලනික වෙනසක්ද, ඔබේ දැක්ම මොකක්ද? ස්වාධීන අදහස් පළ කිරීම සඳහා දුරකථනයේ වේවෘතය 1300 799 626 අපි යනවා මුලින්ම සිඩ්නි වලට. සිඩ්නි වල සිටින කැලුම්ට අවස්ථාව ලබා දෙන්න. කැලුම්,
ඇත්තටම මේ මැතිවරණය බොහොම විශේෂ මැතිවරණයක් කියලා මට හිතෙනවා. මොකද බොහෝ කාලකින් පස්සේ එන මැතිවරණයට වඩා ජනතාව තරමක් අවදියෙන්, එහෙම නැත්නම් ලොකු උනන්දුවකින් ඉන්නවා, ලොකු වෙනසක් වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ වුණාට තවමත් ප්‍රධාන පක්ෂ දෙක අතරේ කැරකෙන, එහෙම නැත්නම් දෝලන වෙන මේ තරඟයක් තමයි මට පේන්න තියෙන්නේ. විකල්පයක අවශ්‍යතාවයක් ගැන අපි පහුගිය දවස්වල හැම කෙනෙක්ම එකතු වෙලා කතා කරා. නමුත් අවාසනාවකට වගේ විකල්පේ හැම කෙනෙකුටම රජයට මේ අවශ්‍යතාවය නිසා විකල්පයක් හැමතැනම සීසි කර ගිය ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. තවමත් විකල්පයේ කීප දෙනෙක් හොඳ අපේක්ෂක ඉන්නවා. නමුත් මට දැනට තේරෙන විදිහට නම් තවමත් ඔවුන්ට හැකි වෙලා නැහැ ජනතාව නිවැරදි තැනට අවදි කරවන්නට කියලා. ඉතින් ජනතාව කතා කරනවා මේ 225 එපා, අපි අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට යමු කියලා. එහෙම කතා කරන ගමන්ම ඔවුන් ආයෙත් හිතනවා නෑ, කමක් නෑ, අපි මේ පුරුදු කට්ටියම දෙමු කියන තැනට ආපහු ජනතාව යනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න තමයි මම හිතන්නේ අවුරුදු ගානක් තිස්සේ තිබුණේ. මේ වතාවේ යම් වෙනසක් වෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් මිනිස්සුන්ට තිබුණා. නමුත් මේ යන ආකාරයෙන් ඒ වෙනස මම හිතන්නේ මේ වාරේ සිද්ධ නොවේ කියලා අවාසනාවකට වගේ. මොකද අපේ සමාජයේ ඉන්නවා මේ උගතුන්, එහෙම නැත්නම් සමාජ දැනුමක් ඇති අය, අවාසනාවකට වගේ ඒගොල්ලෝ මේ ප්‍රධාන පිළිඩ දෙකට තවමත් කත් අදින ගතියක් පේන්න තියෙනවා. ඔවුන් ජනතාවට සැබෑ වෙනසක අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කරන්න සූදානම් නැහැ. මොකද ඔවුන් යම් යම් ආකාරයෙන් මේ පාර්ශ්ව දෙකට බැඳලා තියෙන නිසා ඔවුන් සත්‍ය වසාගෙන අර පක්ෂ දෙක, ප්‍රධාන පක්ෂ දෙකට අවශ්‍ය දේ වෙනුවෙන් පෙනී සිටිනවා. මම හිතන්නේ මේක තමයි අද අපේ තියෙන රටේ තියෙන ඉතාම දුක්ඛිතම තත්ත්වය කියලා මට හිතෙනවා. අපි පිටරටවල ඉන්න කට්ටිය හැටියට සෑහෙන උනන්දුවකින් අපි උත්සාහ කරනවා අපේ සහෝදරයෝ නෑද හිතමුතුරන්ට කතා කරලා කියන්නේ මේ පරිවෙනසක් අවශ්‍යයි රටට, මේ රට මේ විදිහට දුවන්න බෑ. නමුත් මේ හැම දෙයක්ම කතාවලට විතරක් සීමා වෙන තත්ත්වයක් කියලා මට හිතෙනවා. මොකද මේ කවුරුත් ඇත්තටම උත්සාහ කරන්නේ නෑ මිනිසුන්ගේ හදවත් වලට, එහෙම නැත්නම් හිත වලට කතා කරන්න, එහෙම නැත්නම් මනසට කතා කරන්න. හැම කෙනෙක්ම ලංකාව පුරුදුලා තියෙන්නේ මිනිස්සුන්ගේ බඩට කතා කරන්න. ඒ කියන්නේ මිනිස්සු ඡන්ද දෙන්නේ තමන්ට මොකක් හරි වාසියක් තියෙන වැඩිපුර කතා කරන පක්ෂයට තමයි. නමුත් මේවා ඡන්ද පුරුදු විතරයි, මිනිසුන්ගේ මනසට කතා කරන මේ වගේ දියුණු රටවල ප්‍රතිපත්ති වලට මේ ගරු කරලා ඡන්ද දෙන පිරිසක් අදට ලංකාවේ අපිට දකින්න හම්බෙන්නේ බොහෝම අඩුවෙන්. ඉතින් මේ පිරිස කවදා හරි ලොකු විශාල ප්‍රමාණයක් බවට පත් වෙනකන්, එහෙම නැත්නම් ප්‍රතිපත්ති වලට ජනතාව එකතු වෙලා ඡන්ද දෙන කාලයක් එනකන් මම හිතන්නේ ලංකාවේ මේ තියෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය තාම දූපත් මානසිකත්වය ඒ වගේම කාලයක් පවතී කියලා තමයි මතරන් හිතෙන්නේ. ඉතින් මේ ඔක්කොම දේවල් කතා වෙන අස්සේ ජනතාව මම හිතනවා සෝෂල් මීඩියා හරහා ගොඩාක් දේවල් ගැන කතා කරනවා. ඒ කොච්චර කළත් අවසානයේ මේ ඔක්කොම ගිහිල්ලා ප්‍රධාන පක්ෂ දෙකට ඡන්දය දෙනවා. ඒක තමයි අපි දකින ස්වභාවය. ඉතින් මේ වතාවෙත් මට හිතෙනවා වෙනසක් ගැන අපි ගොඩක් කතා කරත් අවසානයේ තත්තු මාරු ක්‍රමයට මේගොල්ලො හොඳ නිසා ඒගොල්ලොත් මේගොල්ලොත් කියලා මේක මේ වතාවෙත් මාරු වෙයි කියන තත්ත්වයක් තමයි මට නම් පේන්න තියෙන්නේ. ඉතින් තවත් අවුරුදු පහක් මෙහෙම ගියොත් මට නම් හිතා ගන්න බෑ මේ අපි උපන්න අපේ රට කොයි වගේ තැනකට ගිහිල්ලා නතර වෙයිද කියලා. මොකද මේ හැම කෙනෙක්ම එන්නේ රට කරවන්න නෙමේ, තමන් රජ වෙලා තමන්ට අවශ්‍ය දේ කරගන්න විතරයි කියන තැන තමයි මම නම් තාමත් ඉන්නේ. අවාසනාවකට වගේ ඒක වෙනස් කරන්න තවමත් අපේ ජනතාව සූදානම් නැහැ. දැනුගත් අය මේ සඳහා යම් කිසි මෙහෙවරක් નિවර්ජ්‍යව ගන්නේ නැහැ කියන තැන තමයි මම නම් ඉන්නේ.
හොඳයි කැලුම්, බොහොම ස්තුතියි වැඩසටහන ආරම්භයේදීම දීර්ඝ අදහසක් අපි වෙත ලබා දීම පිළිබඳව. සිඩ්නිවල සිට කැලුම් තමයි අපිට මුලින්ම අදහස ඉදිරිපත් කරන්නට සම්බන්ධ වුණේ. දැන් අපි නතර වෙනවා මෙල්බන් වල. මෙල්බන් සිට මහේන්ද්‍ර කාලිංග මුදලි දැන් සූදානමින් සිටිනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙලා තියෙන කොයි ආකාරයේ දේශපාලනික වෙනසක්ද කියන කාරණේ සම්බන්ධයෙන් මහේන්ද්‍රගේ අදහස අපිට කියන්න. මහේන්ද්‍ර, ඔබට මොකද හිතෙන්නේ?
ඔව් දිල්රුක්ෂි, මම පළවෙනියෙන්ම දකිනවා දැනට ඇති වෙලා තියෙන ලොකු රැල්ලක් නිල්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයෙක් කියලා. හැබැයි මම දකින්නේ මේක කිසිම ප්‍රායෝගික තත්ත්වයක් නැති කාරණාවක්. මොකද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයෙකු තනියෙන් කිසිම දෙයක් කරන්න බෑ. පාර්ලිමේන්තු බලයක් තියෙන්න ඕනේ, කැබිනට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කැබිනට් එක ඕන හැටියට තමයි හුඟක් දේවල් කරන්න පුළුවන්. ඒකෙන් තමයි නිල්පාක්ෂික අපේක්ෂකයෙක් කියන එක ඇත්තටම මිත්‍යාවක්. ඒක බොහොම ජනප්‍රිය වුණාට දෙවනි කාරණය තමයි ඇත්තටම අපේ රටේ වෙන්න ඕනේ මේ සියලුම පක්ෂ සහ විද්වතුන් එකට එකතු වෙලා, හරි එකතු වෙන්නේ නැතුව හරි එක මේසයකට ඇවිල්ලා ලංකාවට හදන්න ඕනේ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති මාලාවක්. විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය, බදු ක්‍රමය, කර්මාන්ත ප්‍රවාහන, ඉන්ධන සහ විදුලි බලය, ඒ වගේ ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් අඩුම් වශයෙන් අවුරුදු 20ක 30ක අනාගතයේ කොතෙන්ටද යන්නේ, කොහොමද යන්නේ කියන එකේ ප්‍රධාන ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඇති වෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්ති එක එක කොයි පක්ෂයක් බලයටපත් වුණත් ඒක ලොකුවෙන් වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. හැබැයි ඒක සාක්ෂාත් කරගන්න ක්‍රමන යොදන ක්‍රමවේදයන් මේ බලයටපත් වෙන පක්ෂවලින් වෙනස් කරන්න පුළුවන්. නමුත් ඒක දැන් උදාහරණයක් ඇටියට අපි අධ්‍යාපනයේ එක ආණ්ඩුවකින් එක විදිහට ගිහිලා ඊගාව ආණ්ඩුවපත් නම් තව දෙයක් කරනවා. ගිය ආණ්ඩුවේ යම්කිසි ආයෝජකයෙක් ඉතාම වැදගත් බිස්නස් එකක් ලංකාවේ කරගෙන යනකොට ඊගාවෙන ආණ්ඩුව ඔහුත් එක්ක තරහ නම් ඒක එහෙම් පිටිම නවත්තලා දානවා. දැන් ඒක 1977 ඉඳන් දිගින් දිගටම වතාවෙන් වතාව වෙලා තියෙනවා. මං දැන් එක කියන්නේ නැතු ඉන්නම්, මොකද මේ ජනාධිපති වෙනුවෙන් බලපාන හින්දා. නමුත් 77 ආණ්ඩුවේල දාස සමූහ ව්‍යාපාරය විනාශ කරපු එක, ඉලෙක්ට්‍රින් ඉන්ඩස්ට්‍රීස් කියලා ඉලෙක්ට්‍රොනික කර්මාන්ත විනාශ කරපු එක, මේ වගේම දේශපාලන වශයෙන් කරන ඒවා, එහෙම වෙන්න බෑ. ලංකාවේ ආයෝජනයන් දිගට පවතින නම්, කර්මාන්ත දිගට පවතින නම් හැම ආණ්ඩුවක්ම ඒක කරන අයගේ පක්ෂ හෝ දේශපාලන පැත්ත බලන්නේ නැතුව ඒ කර්මාන්ත දිගටම ගෙනියන්න වෙනවා. ඒ එක කාරණයක්. අනිත් එක තමයි දැන් බොහෝ දෙනෙක්ගේ තියෙන ඉතාම ජනප්‍රිය කතන්දරේ තමයි දූෂණය වළක්වන එක සහ නීතිගරුක සමාජයක් බිහි කරනවායි කියන එක. හැබැයි අපි හොඳට හිතලා බැලුවොත් මං කියන්නේ විරුක්ෂිතත් එච්චර මතකද දන්නේ, අපි පොඩි කාලේ තට්ටු දෙකේ බස් තිබුණ ලංකාවේ 1967-68 වගේ කාලවල අපි ඉස්කෝලේ යනකොට
තට්ටු දෙකේ බස් නම් මේ බොහොමත් මෑතක් වෙනකන් ශ්‍රී ලංකාවේ තිබුණා නේද?
ඔව්. හැබැයි හැමතැනම තිබුණේ නැහැ. ඔව්. ඉස්සර හැමතැනම තිබුණා. ඒ බස් වල තිබුණා හොඳ රබර් සීට් එකක්. ওই සීට් කපලා ඒකේ රබර් කෑලි අරන් යනවා. ඊගාට ඒ කාලේ තිබුණා පොදු දුරකතන. මිනිස්සු මොකද කරන්නේ, දුරකතන කඩනවා, ගලෝගන යනවා. හැබැයි රටේ ජනතාවගේ ප්‍රවාහනයේ තමන්ට වාහනේනකොට, තමන්ට දුරකතනේනකොට ඒව කඩන එක නැවතුණා. ඒ මං මේ පෙන්වුවේ පොඩි උදාහරණයක්. මේ දූෂණය සහ නීතිගරුක සමාජය බිහි කරන්න බෑ රටේ මිනිස්සුන්ට තමන්ගේ එදිනෙදා ආහාර වෙලා හරියට ගන්න බැරි රටක. ඒකින් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ, කෙනෙකුට බණ කියන්නේ ඉස්සෙල්ලා ඒකෙනා බඩගිනි නැති කෙනෙක් වෙන්න ඕනේ කියලා, ආහාර දීලා ඉන්න ඕනේ කියලා. ඒ වගේ රටේ ආර්ථික වශයෙන් යම්කි දියුණුවක් ඇති වෙනකොට ක්‍රමක්‍රමයෙන් තමයි ওই දූෂණ වැළැක්වීම සහ නීතිගරුක සමාජය බිහි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි හිතුවොත් හෙට ආණ්ඩුවක් බලයට පත් වෙලා හෙට මන් දූෂණය සම්පූර්ණයෙන් නවත්තනයි කියලා කවදාවත් ප්‍රායෝගිකව සිදු වෙන්නේ නැති දෙයක්.
මහේන්ද්‍ර, දැන් මෙවර ඉදිරිපත් වෙලා සිටිනවා අපේක්ෂකවරුන් කිහිප දෙනෙක් ප්‍රධාන ධාරාවේ දේශපාලනවලින් සහ ස්වාධීන පක්ෂවලින්. දැන් ඔබේ මතය මොකක්ද? දැන් අපි දකිනවා මේ වෙනකොට බොහෝ අය විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන ජනාධිපතිවරුන් අපේක්ෂකවරුන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වලා තියෙන්නේ. ඒ හරහා අපි යම් ප්‍රවණතාවක් දකිමින් සිටිනවා ලංකාවේ ඉදිරි අනාගතය පිළිබඳව යම් දැක්මක් සහිතව යම් යම් කාරණා ඉදිරිපත් කරන ආකාරය. යම් කිසි වෙනසක් පසුගිය ජනාධිපතිවරු වලට සාපේක්ෂව යම් කිසි වූ වෙනසක් අපි දකමින් සිටිනවා. ඔබේ මතය මොකක්ද ඒ සම්බන්ධව?
මම හිතන්නේ මෙහෙමයි. ඇත්තටම හැම මම හිතන්නේ මට දේශපාලන ගැන යම් කිසි මතකයක් තියෙන 1977 විතර ඉඳන් පස්සේ එහෙම ගත්තහම ඇත්තටම පසුගිය මේ දැනට පවතින රජයට විතරයි හරිහම ප්‍රතිපත්ති මාලාවක් තිබුණ නැත්තේ රට පාලනය කරන්න ඇවිල්ලා. ඒගොල්ලෝ ඇත්තටම මේ හොරු හල්ලනවා, දූෂණය නැති කරනවා, භීෂණය නැති කරන ඔය වගේ ටිකක් කිව්වා මිසක් වෙන කිසිම ප්‍රතිපත්තියක් කිව්වේ නැහැ එතෙන්දී. ඒක තමයි ඇත්තටම ආර්ථිකයේ කිසිම දියුණුවකට ලක්ුන්නේ නැත්තේ. තිබිච්ච දේවල් ඔක්කොම කඩා වැටුනේ රටේ. හැබැයි දැන් වෙනකොට ඇත්තටම මෙතන කම්කිසි අපේක්ෂකයෙක් ගැන කියන්න පුළුවන්ද බැරිද මේ ගුවන් විදුලි අපිට?
අපහාසයක් නොවන ආකාරයෙන් ඕනෑම ආකාරයක පුද්ගලයෙකුගේ නම් සඳහනක් කිරීමක් කරන්න පුළුවන්. නමුත් කතා කරන අයගේ වගකීම කිසිම අපේක්ෂකයෙකුට අපහාසයක් සිදු නොවන අරින් තමන්ගේ අදහස් පළ කිරීම. ඔබට අවකාශය තියෙනවා මහේන්ද්‍ර.
මම දකින්න හැටියෙන් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපක්ති ප්‍රකාශ ගත්තොත් ඒකේ මම දකින්න බොහොම සාධනීයව තියෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මාලාව ගත්තොත් බොහොම සාධනීය දේවල් ගොඩක් තියෙනවා. හැබැයි දැන් අපි බලන්න ඕන එකක් තමයි මේ ප්‍රතිපත්ති මාලාවල හොඳම දේවල් තිබුණත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නම් මේ තියෙන විවස්ථාව යටතේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාට තනියෙන් කරන්න බෑ. එහෙමනම් ඔකට ඇති වෙන්න ලොකු පාර්ලිමේන්තුවකුත් හදාගන්න පුළුවන් වෙනවා. අන්න ඒක හින්දා අපේ ඡන්දදායකයන්ට සිද්ධ වෙනවා මේ සැරේදී ජනාධිපතිවරයා පත් කරගන්න ප්‍රතිපත්ති මාලාව බලලා ඒ වගේම පාර්ලිමේන්තුවේ ඊගවට පැවතින පාර්ලිමේන්තු මැතිවරණය පාර්ලිමේන්තුවට ඇති වෙන බහුතරයක් පත් කරගන්න පුළුවන් පක්ෂයකට තමයි මේක ජනාධිපතිකම දෙන්න වෙන්නේ. එහෙම නුනොත් වෙන්නේ දැන් වෙලා තියෙන වගේ දෙතුන් පැත්තකට ඇදලා කිසිම දෙයක් රටේ සිද්ධ වෙන්නේ නැති එක. අනිත් වැදගත්ම කාරණේ තමයි අපේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න ඉහළ පුතුවල ඉන්න සියලු දෙනාන් වගේ ලංකාවේ උපාධිධාරීන්. හැබැයි අපි ගියොත් එහෙම රජයේ ආයතනයකට සේවයක් කරගන්න අපි පෝලිං 10ක විතර ඉන්න ඕන එකම වැඩේ කරගන්න. එතකොට මෙතන ඉන්න ප්‍රධානියට ඇයි පේන්නේ නැත්තේ මේක මීට වැඩිය කාර්යක්ෂම කරන්න ඕනේ කියලා?
මහේන්ද්‍ර, හොඳයි මේ අපි මේ සංක්ෂිප්ත කරනවා නම් අදහස ඉතාමත්ම වටිනවා. අපි ඔබගේ සහභාගීත්වයට බොහොම ස්තුතිවන්ත වෙනවා. තවත් පුද්ගලයන් සිටින නිසා අපත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරන්න ඔබගේ අදහස විනාඩි 3කට 4කට හෝ 5කට සීමා කරනවා නම් ඉතාමත්ම වටිනවා. අපි ඔබට ආරාධනා කරනවා 1300 799 626 දුරකථන අංකයට කතා බහ කරන්න කියලා. අපිත් එක්ක මීට කලින් කතා බහ කර කර සිටිය මහේන්ද්‍ර කාලිංග මුදලි මෙල්බන් වල සිට මහේන්ද්‍ර ඔබට බොහොම ස්තුතියි දීර්ඝ වශයෙන් ඉතාමත්ම පැහැදිලිව ඔබේ අදහස අපට ඉදිරිපත් කිරීමට සම්බන්ධ වීම පිළිබඳව අපි මෙහිදී තවත් කාරණාවක් මතක් කර සිටිනවා. ඔබට අදහසක් තියෙනවා නම් ප්‍රකාශ කරන්න යම්කිසි දේශපාලන ශාස්ත්‍රයක් පිළිබඳව හෝ පුද්ගලයෙක් පිළිබඳව ඔබට ස්වාධීනව ඔබගේ මතය අදහස ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. එහි කිසිම බාධාවක් නැහැ. නමුත් ඔබ සතු වගකීමක් යම් යම් පුද්ගලයින්ට අපහාසාත්මකව කතා බහ කිරීමෙන් හෝ ආමන්ත්‍රණය කිරීමෙන් වැළකී සිටීම හෝ යම් කිසි දේශපාලන පක්ෂයක් කෙරෙහි ඔබේ ඡන්දය ලබා දෙන්න යන වගේ යනුවෙන් ඔබේ මතය ප්‍රකාශ නොකර සිටීම 1300 799 626 දුරකථන අංකයේ 10:12 වෙනකන් ඔබ වෙනුවෙන් විවෘතයි. අපිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කතා බහ කරනවා කෙනෙක් දර්ශික කොග්ගල හේවා. දර්ශකතන් මේ පවතින දේශපාලන වාතාවරණය අනුව ඔබට හිතෙන්නේ මොකක්ද? මෙවර ජනාධිපතිවරණයේ කුමන ආකාරයේ වෙනසක් කරાવી කියලා ඔබට හිතනවද? දැන් මේ පවතින ක්‍රමයේ වෙනසක් විය යුතුයි කියලා ඔබ ඇත්තෙන්ම හිතනවද දර්ශක?
ඇත්තටම මේ පවතින දේශපාලන වාතාවරණය තුළ මට තියෙන අදහස තමයි මේ දැනට තියෙන ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙන් එකක අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරයි කියන එක. මොකද මම එහෙම කියන්න පෙළඹෙන්නේ පසුගිය විශේෂණ පසුගිය මැතිවරණ සහ වසර 70 විතර දේශපාලන ඉතිහාසය ගත්තාම ඇත්තටම පවතින දේශපාලන ප්‍රධාන දේශපාලන ධාරාවන් කෙනෙකුට ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඒකෙදි ඇත්තටම ප්‍රධාන කාරණයක් තියෙනවා ලංකාවේ ඡන්දදායකයාගේ ඡන්දය ලබා දීමේ ගැන පොඩ්ඩක් සලකලා බැලුවොත් ඇත්තටම ඔවුන් අර තමන්ට වඩා සංවේදී කරුණු කාරණා සම්බන්ධයෙන් මේක සමහරවිට ඒ නායකයාගේ පෞෂ්‍ය වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ඒ ළඟ ඔවුන්ට සිදුවුණු කාලීන සිදුවීමක් වෙන්නට පුළුවන්, නැත්නම් මැතිවරණයේ යම් පොරොන්දුවක් හෝ මේ වගේ ඔවුන්ට සමීපව දැනෙන සංවේදී කාරණා සම්බන්ධයෙන් සලකලා ඡන්දය දීමේ ප්‍රවණතාවක් ඇත්තටම ලංකාවේ ඡන්ද දායකයා තුළ තිබෙනවා. නමුත් අර දැන් ඔබ කලින් අහපු ප්‍රශ්නය දැන් මේ පවතින ක්‍රමේ වෙනසක් ඇති විය යුතුයි කියන එක ඇත්තටම හැම කෙනෙක්ම මේ වෙලාවේ කතා කරනවා. නමුත් ඒ වෙනස කොයි ආකාරයේද කියන එක පිළිබඳව මට යම් කිසි ආකාරයක සැකයක් තියෙනවා. මොකද දැන් ඇත්තටම මේ අද වෙනකොට මේ විකල්පයන් අර බොහෝ විට ඡන්දයක් ආසන්නයට එද්දී ජනාධිපතිවරණයක් වේවා මහමැතිවරණයක් වේවා ඡන්දයක් ආසන්නයට එද්දී තමයි මේ විකල්පයක් එළියට එන්නේ. මේවා මට මගේ තියෙන කියවීමේ හැටියට අර ඡන්දය අරමුණු කරගත්තු විකල්පයන්. නමුත් ඔවුන් සතුව අර යම් ආකාරයක මේ පැහැදිලිව කොහොමද ඉස්සරහට ගිහිලා රට පාලනය කරන්නේ, ප්‍රතිපත්ති කොහොමද සකස් වෙන්නේ කියන එක පිළිබඳ පැහැදිලි කියවීමක් නැහැ. නමුත් මම පෞද්ගලික විශ්වාස කරන දේ තමයි මම හිතන්නේ මේ ප්‍රධාන ධාරාවන්ගෙන් එළියේ රටට පැහැදිලිව විශේෂයෙන්ම රට ජාතික ප්‍රතිපත්තියක් ඒ වගේම ප්‍රතිපත්තිමය දේශපාලන කරුණු මත පදනම් වෙච්ච විකල්පයක් රටට අවශ්‍යයි. නමුත් ඒ විකල්පය ගොඩනැගීමේදී ඇත්තටම මා දකිනවා අවස්ථා දෙකක්. එකක් තමයි දැන් අර ප්‍රධාන ධාරාවන් රටේ ජන සමාජය තුළ මුල් බැසගෙන තියෙන වෙලාවක ප්‍රධාන ධාරාවන්ගෙන් එකකින්ම මේ විකල්ප බලවේගයක් මතුවන්නට පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ තියෙන ප්‍රධානම සහ හොඳම අවස්ථාව. ඊට අමතරව එහෙම නොවන විකල්පයක් හෝ වෙනස් කණ්ඩායමක් මතුවෙනවා නම් ඇත්තටම ඔවුන්ට තියෙන අවස්ථාව තමයි මේ දැන් ඡන්දයක් කටමුලට ඇවිල්ලා එවැනි වෙනසක් කරන්නට යනවට වඩා යම් ආකාරයක අපි හිතමු දැන් 2025 නැත්නම් 2030 මේ ආකාරයේ ටිකක් දීර්ඝ කාලීන සැලැස්මක් ඇතුව තමන්ගේ ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්ති කොයි ආකාරයකද ක්‍රියාත්මක කරන්නේ. මම කියන්නේ මෙතන පොරොන්දු නෙමෙයි, ඇත්තටම යම් ආකාරයක ඔවුන් සතුව පැහැදිලි දැක්මක් තිබිය යුතුයි, මෙන්න මේක තමයි අපේ ප්‍රතිපත්තිය, මේක තමයි මේක ක්‍රියාත්මක කරන ආකාරය. මේ ආකාරයේ සැලැස්මක් ඇතුව ඔවුන් යම් ආකාරයක ජනතාව තුළට විශේෂයෙන්ම මොකද දැන් අපේ රටේ ජනතාවගෙන් බහුතරය තවමත් ග්‍රාමීය ඡන්දදායකයන්. ඉතින් ග්‍රාමීය ඡන්දදායකයන්ට මේ කියන කතන්දරේ කොයි ආකාරයට තේරෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඉතින් ඔවුන්ට තේරෙන ආකාරයෙන් ඔවුන් අතරට යන්නට පුළුවන් විදිහේ ක්‍රමවේදයක් සකස් කරගෙන ඉදිරියට එනවා නම් මම හිතන්නේ මේ කියන වෙනස කරන එක පහසු වෙයි. ඉතින් එතෙන්දී ඇත්තටම විශේෂයෙන් දැන් විදේශගත වෙලා ඉන්න පිරිස විදියට විදේශීය ශ්‍රී ලාංකික විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාවට මම හිතන්නේ විශේෂ වගකීමක් තියෙනවා. මොකද ඔවුන්ගෙන් බොහොමයක් දෙනා දියුණු රටක කොහොමද දේශපාලනය හැසිරෙන්නේ සහ ඔවුන් කොහොමද ප්‍රතිපත්ති මත ජාතික ප්‍රතිපත්තියක් යටතේ දේශපාලනය කරන්න කියන එක පිළිබඳ යම් කිසි අහින් දැකලා යම් කිසි ඒකේ ප්‍රතිඵල භුක්ති විඳපු කෙනෙක්. ඉතින් ඔවුන්ට මම හිතන්නේ විශේෂ වගකීමක් තියෙනවා තමන්ගේ සමීපතමයන් දැනුවත් කරන්නටත් ඒ වගේම ඒ ප්‍රවාහයට ඔවුන්ව ගෙන්න ගන්න මේ සාම්ප්‍රදායික ක්‍රමෙන් එළියට ගිහිල්ලා වෙනස කරා ඔවුන් මම කියන එඩියුකේට් කිරීමේ ප්‍රධාන වගකීමක් ඔවුන් සතුව තියෙනවා. ඒ වගේම තමයි මම දකින අනිද්දේ තමයි දැන් මේ වෙනසක් හෝ විකල්පයක් සම්බන්ධයෙන් කතා කරන බොහොමයක් දෙනා ඇත්තටම මේ අර හැම වෙලාවෙම කතාවට දැන් එහෙම නැත්නම් මේක සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් වෙනත් ආකාරයක මේක කතාවට පමණක් සීමා වෙලා හැමදාම අපි වෙනසක් කරමු කියන දැන ඉන්නවා මිස ඒ වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රායෝගික මැදිහත් වීම හරි අඩුයි මං කියන්නේ පුද්ගලික වශයෙන්. එතනදී වෙන්නේ අර සාම්ප්‍රදායික ක්‍රමයේ ඇතුළෙම සාම්ප්‍රදායික වශයෙන් ඉන්න යම් ආකාරයක මේ ක්‍රමවේදයේ ස්පොයිල් කරන්න පුළුවන් කෙනෙකුට වැඩි අවස්ථාවක් ලැබෙන එක. ඉතින් මම හිතන්නේ ඒ සම්බන්ධ දැනුමක් තියෙන සහ ඒ සම්බන්ධයෙන් යම් ආකාරයක කැපවීමක් කරන්නට පුළුවන් පුද්ගලයන් දේශපාලන ප්‍රවාහයට පිවිසිය යුතුයි. ඔවුන් තමන් සහ තමන් වටා ඉන්න පිරිස ඒකට උනන්දු විය යුතුයි කියන එක තමයි මම හිතන්නේ මගේ තියෙන ප්‍රධානම ඒක විශේෂයෙන් ඉල්ලීමක් වශයෙන් උත්මන් කරන්න කැමති.
හොඳයි දර්ශික, අපි ස්තුතිවන්ත වෙනවා. දර්ශික ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිට තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඔබට මොකද හිතෙන්නේ මෙවර ජනාධිපතිවරණයේ ලංකාවේ මේ බොහෝ දෙනෙක් කතාබහ කරන දේශපාලනික වෙනස සිදු කරන්නට සමත් වෙන ජනාධිපතිවරණයක් බවට පත් වේවිද? ජනතාවගේ ආකල්ප වෙනස් වෙලාද? ඔබට මොකද හිතෙන්නේ ලංකාවට මොන වගේ දේශපාලනික වෙනසක්ද දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ? අපේ දුරකථන අංකයේ විවෘතය 1300 799 626 දුරකථන අංකය. අපිට කතාබහ කරන්න දහවල් 12 වෙනකන් ඔබට අවස්ථාව තියෙනවා. අපි දැන් මද විරාමයකට යනවා. ඉන්න අනතුරුව නැවත වතාවක් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන්න.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
දැන් අපේ විනිවිද සමාජ මත විමසුමට තවත් විශේෂිත පුද්ගලයෙක් මේ අවස්ථාවේදී සම්බන්ධ වෙනවා. පළවෙනි වතාවටයි අපිටත් අවකාශ ලැබෙන්නේ SBS සිංහල සේවයේ විදිහට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොන්සල් ජෙනරල් තුමන් සමගින් සාකච්ඡාවක නියැලෙනට ඔහු රොෂ් ජලග්ගේ මහත්මා දැන් මේ අවස්ථාවේදී ඒ මහතා අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා අපේ සාකච්ඡාවට සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන්. ආයිබෝවන් රොෂ් ජලග්ගේ මහතා.
ආයිබෝවන්.
ඇත්තටම දැන් අපි මේ කතා බහ කරගෙන යන මේ මාතෘකාවට ඔබතුමන්ගේ අදහසත් ඉතාමත්ම වැදගත්. මොකද අපි දන්නවා මේ කොන්සල් ජෙනරාල් තනතුර රජයේ නියෝජනය කරන තනතුරක්. ඉතින් රජයේ නියෝජනය කරන තනතුරක රැඳී සිටිමින්ම ඒ සේරටමත් වඩා ශ්‍රී ලාංකිකයෙක් විදිහට ශ්‍රී ලංකාව අපේ මාතෘභූමියට කොයි වගේ දේශපාලනික වෙනසක් අවශ්‍යද කියන කාරණාව ඔබ වැනි ඔය ස්තරවල සිටින පුද්ගලයන්ගේ අදහස් දැන ගැනීමත් අපිට ඉතාමත්ම වැදගත්. ඇත්තටම ජලක්කේ මහත්මා, ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වෙලා තියෙන කොයි ආකාරයේ දේශපාලනික වෙනසක් කියලාද ඔබ හිතන්නේ?
මම මේකට උත්තර දෙද්දි මම කැමති දේශපාලන වෙනස කියන වචනයට වඩා මම කැමති කියන්න අපේ රටට සුදුසු මොකද්ද. ඒ කියන්නේ මම ඇත්තටම රජයේ නියෝජිතෙක් වශයෙන් වෙනසක කතා කරනවට වඩා අපේ රට කොයි පැත්තට ගමන් කර යුත්තේ කියන මාවත මේ මෙන්න මෙහෙම වුණොත් තමයි හොඳ කියන විදිහට ඉඳගෙන උත්තරය දෙන්නේ. එතකොට මම හිතනවා ජාතික ආරක්ෂාව මුල් කරගත් රටේ ස්වරීත්වයට බාධා නොවන විදේශ ප්‍රතිපත්තියක් තියෙන, ඒ වගේම සත්‍ත්‍රීක මානව සම්පත් බිහි කළ හැකි ජාතික ප්‍රතිපත්තියක් තියෙන, ජනතාව කේන්ද්‍රීය කරගත් ආර්ථිකයක් හා තාක්ෂණය ප්‍රමුඛත්වය දෙන ආර්ථිකයක් තියෙන, භෞතික සම්පත් සංවර්ධනය සමගම තිරසාර පරිසර කළමනාකරණයක් තියෙන, නීතිගරුක, විනයගරුක, ගුණගරුක එක් නීතියක් ඇති සාධාරණ සමාජයක් ඇති දේශපාලන පසුබිම අපිට ඇති කරගන්න පුළුවන් නම් මං හිතනවා අපේ රට දැන් තියෙන තත්ත්වයට වඩා තවත් ඉදිරියට අපි බලාපොරොත්තු වෙන මේ ඔස්ට්‍රේලියාව වගේ පළවෙනි පන්තියේ රටවල් තත්ත්වයට යන්න මූලික අදිතාලම ගන්න පුළුවන් කියලා මං හිතනවා. අන්න ඒ වගේ වෙනසක් ඇති දැක්මක් ඇති ප්‍රතිපත්තියක් ඇති නියෝජිතයන් පිරිසක් අපිට පත් කරගන්න පුළුවන් නම් වෙනසක් ඇති කරගන්න පුළුවන්. මං හිතනවා අන්න ඒක තමයි අපේ රටට අවශ්‍ය වෙලා තියෙන මේ මොහොතේ.
හොඳයි රොෂ්ජලගේ මහතා, දැන් අපි දන්නවා ශ්‍රී ලංකාව තුලත් විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. දැන් වසර 71ක් තිස්සේ පැවතුණු මේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙක, දේශපාලන ධාරා දෙකෙහි යම් කිසි වෙනස්කමක් ඇති වෙන්නට ඕනි කියලා. දැන් අපි දන්නවා ජනතාව එක්තරා පාර්ශ්වකින් එහෙම කතා කළාට ලංකාව ඇතුළත මේ වෙනකොට පවතින දේශපාලනික වාතාවරණයත් එක්ක බැලුවාම අපි ලොකු වෙනසක් එහි දකින්නෙත් නැහැ. හැබැයි දැන් තවත් අතකින් තවත් පිරිසක් තර්ක කරනවා දැන් ජනාධිපතිවරණයක් තුළින් මේ කියන වෙනස කරන්න පුළුවන්ද? දැන් ජනාධිපතිවරණය, ජනාධිපතිවරයෙක් කියලා කියන්නේ එක්තරා අන්දමකට එක පුද්ගලයෙක්. දැන් අපි දන්නවා 19 සංශෝධනයත් එක්ක මේක තව ටිකක් වෙනස් වුණා. ජනාධිපතිවරණ බලතලත් අඩු වුණා. දැන් විධායක ජනාධිපතිවරයෙකුගේ තියෙන බලතල වලට වඩා විධායක අගමැතිවරයෙකුගේ බලතල ඉදිරියට මේ ප්‍රවණතාවක් ලාංකීය දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දි තියෙනවා. දැන් එහෙම බැලුවාම මේ ජනාධිපතිවරණය ඔය කියන ආකාරයේ වෙනසක් ඇති කරන්න කොයි වගේ බලපෑමක් ඇති කරයි කියලාද ඔබතුමා විශ්වාස කරන්නේ?
ඔව් මම හිතන්නේ කිතා වැදගත් ප්‍රශ්නයක්. මුලින්ම කියන්න ඕනේ අර ප්‍රධාන ධාරා දෙකේ දේශපාලනය කියන්නේ මේ 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 තියෙන ක්‍රමය අපිට විතරක් ආවෙනිකුණු ක්‍රමයක් නෙමෙයි. දැන් ඔබ දන්න ඕස්ට්‍රේලියාවේ පවා අපිට තියෙන ප්‍රධාන ධාරා දෙකයි. ওই ධාරා දෙකෙන් තමයි අපි නායකයා තෝරගන්නේ. ඒක අගමැති ප්‍රමුඛ විවස්ථාදායකයා විධායකයා තෝරගන්නේ එහෙමයි. ඉතින් ඒකින්ද ඒක ඒ ක්‍රමයට මම හිතන්නේ ලෝකයේ 90%ක්ම රටවල් පුරු වෙලා දැන් තියෙන්නේ. ওই ක්‍රමය වෙනස් කරන්න යනවට වඩා මම හිතන්නේ හොඳම දේ තමයි අපි ওই ක්‍රමයේ ඉඳගෙන ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තියෙන ප්‍රතිපත්ති වලට මුල් තැන දීලා ඒකට අවශ්‍ය දැනුම අපේ ජනතාවට ලබා දීලා ඉදිරි අනාගතයේදී දේශපාලනයේ ඒ සම්බන්ධයෙන් දේශපාලඥයන් තෝරා ගැනීම තමයි මම හිතන්නේ හොඳම දේ. නමුත් දැන් ඉදිරියට එන්නේ අපිට කෙලින්ම ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය කියන්නේ අපි දන්නවා අපේ පහුගිය අපේ අධ්‍යක්ීම් අනුව බහුතර ආණ්ඩු පිහිටුවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඊළඟ ආණ්ඩුව පිහිටුනේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් විධායකයේ දිහා බලලා විධායකයේ අනුව තමයි ව්‍යවස්ථාදායකය අපේ ජනතාව තෝරගත්තේ. දැන් හොඳම උදාහරණය තමයි 2015 තිබ්බ ජනාධිපතිවරණය. ජනාධිපතිවරණයෙන් වෙනසක් වුණා, එක්කම විධායකයේ වෙනස් වුණා, එක්කම ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවේ වෙනසක් වුණා. ඉතින් එතකොට මේ එන ජනාධිපතිවරණය මං හිතනවා ඉතාම වැදගත්. ඉතාම වැදගත්. ඒ වගේම රටට ඉතාම වැදගත් සංදිස්ථානයක්. ඉතින් මම හිතනවා මේ පාරත් රටේ ජනතාව මේ ජනාධිපතිවරණය කියන්නේ විධායකය කවුද කියලා බලලා තමයි විශේෂයෙන්ම ව්‍යවස්ථා දායකය තෝරගන්නේ. විශේෂයෙන්ම ඔබ පැහැදිලි කරා වගේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. මොකද අපිට අත්දැකීමුත් තියෙනවානේ, දැන් අපිට අත්දැකීම් තියෙනවා ප්‍රතිපත්ති සමාන නැත්තම්, කියන්නේ විධායකයේ ව්‍යවස්ථා දායකයේ ප්‍රතිපත්ති සමාන නැත්තම් හරි ගමනක් යන්න අපිට අමාරුයි. දැන් අපිට ඒකේ අත්දැකීම් තියෙනවා. මම අමුතුවෙන් කියන්න ඕනේ මොනවාද වෙච්ච දේවල් කියලා. එහෙමනම් දැන් ජනතාව බලනවා මේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් ප්‍රතිපත්තිගරුකව සමාන, ඒ කියන්නේ එකට ඉඳගෙන වැඩ කරන්න පුළුවන් නියෝජිතයන් තමයි පත් කරන්නේ ඊළඟ මහමැතිවරණයේදී. එතකොට අපේ දැන් විධායකයේ පත් කරාට පස්සේ මං හිතනවා ඉතාම පැහැදිලි ජනතාවට ව්‍යවස්ථාදායකයේ පත් කරද්දී, කියන්නේ ජන මහමැතිවරණයේදී විධායකයත් එක්ක වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක්, ඒ ප්‍රතිපත්තියක් අනුගමන කරන පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ සම්දානයක් තමයි මං හිතන්නේ මගේ මේ අත්දැකීම අනුව මහජනතාව ලාංකිකයෝ මේ වැඩි ඡන්දයෙන් තෝරාගන්නේ.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා අද විනිවිද සමාජ කතිකාව යටතේදී අදහස් දැක්වීමට ඉදිරිපත් වුණු බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වෙනකොට ගරු කොන්සල් තනතුර තැන්පත් රොෂ් ජලග්ගේ මහත්මාට අපි බොහොම ස්තුතියි කියමින් ඔබට එහෙමනම් සමුදෙනවා. අයබෝවන්.
අයබෝවන්, බොහොම ස්තුතියි.
ඔබේ ස්වාධීන අදහස් වලට විවෘතයි 10:12 වෙනකන් අපේ දුරකථන අංකය 1300799626 1300799626 දැන් 11:48 වෙනා වෙලාව අපිට මෙල්බන් වල ක්‍රෑන්බර්න් වලින් එමි රත්නායක මහත්මිය දැන් මේ අවස්ථාවේදී සම්බන්ධ වෙලා ඉන්න. රත්නායක මහත්මිය, ආයුබෝවන්.
ආයුබෝවන්.
දැන් ඔබතුමීගේ අදහස මොකක්ද මේ සම්බන්ධයෙන්?
මේකමයි ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන SBS සිංහල සේවයට මේ අවස්ථාව ලබා දුන්නට.
බොහොම ස්තුතියි.
මම මේ දේශපාලන වශයෙන් අද ලංකාව වැටී තිබෙන දුකේ තත්ත්වය හරිම දුකිත දායකයි, බින්දුවටම වැටලා.
රත්නායක මහත්මිය, අපිට ඔබව පැහැදිලිව ඇහෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඔබට අපිව පැහැදිලිව ඇහෙනවද?
ඔව්, ඇහෙනවා.
හොඳයි, ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. හොඳයි.
ඔව්, මම මේ කියන්නේ අද ලංකාව දේශපාලන වශයෙන් හරිම ප්‍රපාතයකට වැටිලා තියෙන්නේ. ඒක ගොඩ ගන්න හුඟක් දේවල් කරන්න වෙනවා, කැපවීම කරන්න වෙනවා අපේ මැතිඅමතිවරු. අනික දේශපාලන ආර්ථික සම්බන්ධ අඩු ගානේ උපාධියක්වත් තියෙන කෙනෙක් අද පත් වෙන්න ඕනේ. ඒ වගේම මේ අපේ පාර්ලිමේන්තුවේ මැතිඅමති සංඛ්‍යාව අඩු කරන්න ඕනේ. මේක පුංචි රටක්නේ, වියදම වැඩි, රජයේ ආදායම්ට වැඩි වියදම් යනවා මේ මැතිඅමතිරු නඩත්තුවට. අනික මේ විදේශ සංචාර, මේවයින් අපිට ජාතික ආදායම ඉතුරු කරගන්න පුළුවන්නේ රටේ දියුණුවට, ජනතාවගේ දියුණුවට. අනිත් එක තමයි මේ උතුම් රාජ්‍ය ආයතනයක් වෙන පාර්ලිමේන්තුවේ විනය පාලනයක් තියෙන ඕනේ. මේක ආදර්ශමත් වෙන්න ඕනේ අනිත් ආයතන වලටත්. මේගොල්ල නිකන් මඩ ගහගන්න ඒව නෙවෙයි, තමන්ගේ අභිමතාර්ථ ප්‍රතිපත්ති මෙතන ප්‍රකාශ කරන්න ඕනේ, රට දියුණුවට සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නෙවෙයිනේ අද මේ පාර්ලිමේන්තුව මඩ ප්‍රචාර. අනික සෑහෙන වියදමක් දරනෝනේ මේක දූෂණ අක්‍රමිතා වලින් පිරීලා තියෙනවා රාජ්‍ය ආයතන හැම එකක්ම. දේශපාලන හස්තයක් නැත්තම් වැඩක් කරගන්න බෑ. වැඩක් කරගන්න කිහිප වෙලාවක් ඇවිදින්න ඕනේ. ෆෝන් එක වැඩ කරන්නේ, දුරකථනය ගන්නෙ නෑ.
සංක්ෂිප්ත වශයෙන් අපි දැක්කොත් ඔබේ අදහස මේ රාජ්‍යාන්ත්‍රණය හා පෞද්ගලික යාන්ත්‍රණය සක්‍රීයව පවත්වා ගැනීම සහ දූෂණීය වංචාව අඩු කිරීම තමයි ඔබගේ මේ ඔබ බලාපොරොත්තු වෙන වෙනස. හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා රත්නායක මහත්මිය ඔබට.
ඒ කීය රටක් තියෙනෝනේ සාධාරණ නීතිය කාටත් සාධාරණ වෙන්න ඕනේ. ඔව්, රටක් එකම නීතියක් රජ කරවන්න ඕනේ.
හොඳයි, ඔබතුමීගේ අදහසට අපි ස්තුතිවන්ත වෙනවා. අපි දැන් මේලඟට ක්‍රෑන්බර්න් වලින් සම්බන්ධ වෙන රත්නායක මහතාට, රත්නායක මහත්මියටගෙන් පස්සේ රත්නායක මහත්මා සම්බන්ධ වෙනවා.
මහත්මිය,
බොහොම ස්තුතියි ඔබතුමියට. අපි ඊළඟට රත්නායක මහතාට සම්බන්ධ වෙනවා. රත්නායක මහතා ක්‍රෑන්බර්න් වල සිට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. රත්නායක මහතා, ආයුබෝවන්.
ආයුබෝවන්, කොහොමද?
හොඳයි හොඳයි. ඔබතුමාගේ අදහසත් හැකියක්මනින් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. කාල වේලාවත් එක්ක බැලුවාම ඔබට අවස්ථාව තියෙනවා රත්නායක මහතා. මොකද ඔබට හිතෙන්නේ මොන වගේ දේශපාලනයක්ද ලංකාවට අවශ්‍ය?
ඇත්තටම කියනවා නම් දැන් ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙලා තියෙන්නේ නව ජීවියක්, නව පණක්. ඇත්තටම මේ තියෙන රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. නමුත් ඒ වෙනස කරන්න මෙදාපාරණම් කාටවත් හම්බ වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා.
ඇයි ඒ හම්බ වෙන්නේ නැත්තේ?
ලංකාවේ දේශපාලන දිහා බලුවම හැමදාම තිබුණේ අපි අර පැත්තක් මේ පැත්ත. ඒක ඒක වෙනස් කරන්න මම දැන් තරමට නම් මමත් කඩවලු උදාහරණ දෙන්නකොට ඇත්ත වශයෙන් බලුවම හරි අමාරු වෙනස් කරන්න. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන එකක් හරි.
ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප මේ වෙනසක් සිදු වෙලාම නැද්ද මේ වෙනකන්?
ආකල්පවල සෑහෙන වෙනසක් වෙලා තියෙනවා. නමුත් මං හිතන්නේ ඒක මේවර ජයග්‍රහණය කරා යාවි කියලා.
දැන් ඔබ දකින විදිහට දැන් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සහ අනිකුත් දැන් කණ්ඩායම් විදිහට එකතු වෙච්ච අයත් ඉන්නවා. මේ අය ඉදිරිපත් කරන මේ මතවාද සහ ඉදිරි සිදු කරන්නට යන වෙනස පිළිබඳව ඔබට දැනෙන කොයි වගේ හැඟීමක්ද?
ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ අපි දැනට අපි දැකලා තියෙන්නේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවෙන් දෙකයි දැනට අහලා තියෙන්නේ හොඳට. ඒ දෙකේම කියනවා හොඳ ප්‍රතිපත්ති. තවත් එක පක්ෂයක් කියනවා ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති කරන්න පුළුවන් නම්.
මොන පක්ෂයක්ද ඔබට පක්ෂය සහ පුද්ගලයන් සඳහන් කිරීමේ අවස්ථාව තියෙනවා රත්නායක මහතා?
ඔව් එහෙම නම් ඉතින් කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඇහුවොත් ඌටාද මහත්මයාගේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ දෙන්නගෙම ප්‍රතිපත්ති කියන ප්‍රතිපත්තිවල හොඳ ඉතා හොඳ වැදගත් ප්‍රතිපත්ති තියෙනවා රටකට අවශ්‍ය. ඒ වගේම තමයි ඒ ප්‍රතිපත්ති කවුරුන් කොහොම පිළිපදිද කියලා කරයිද කියලා කිසිම අපිට හිතා ගන්න අමාරු හේතුව. අපි මෙච්චර කාලයක් කවුරු මේ 70ක දේශපාලන අතීත දිහා බැලුවම හැමදාම සිදු වෙලා තියෙන එකම දේ. නමුත් ඇත්ත වශයෙන්ම මේ වෙනසක් අවශ්‍යයි. අපේ රටට බැලුවොත් වෙන්නේ හැමතිස්සෙම තියෙන අල්ලස් ගැනීම. දැනටමත් අපි දැකලා තියෙන ඔය මාලිගාවක් හදලා හිටපු ජනපතිතුමාට පරිත්‍යාග කරන. ඒක මට නම් පේන්නේ බැලුවම දේශපාලන අල්ලසක් වගේ. අපිට අවශ්‍ය ඒ වගේ දේවල් නෙමෙයි. අපිට ඕන ඒ වේදන් ඇත්ත වශයෙන්ම කියනවනම් අර අමර කුමාර දිසානායක මහත්මයා කියෝ මේ වගේ දේවල් කපාහරින්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේවා කපාහරින්න ඕනේ. ඒක කොහොම මිනිස්සුන් දුප්පත් මිනිසුන්ට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් දේවල් අතන එක මිනිසෙක් වෙනුවෙන් අපේ රටේ වැය කරනවා.
හොඳයි රත්නායක මහතා, අපි ස්තුතිවන්ත වෙනවා ඔබගේ ඉතාමත්ම වටිනා අදහස් SBS සිංහල සේවයට යොමු කරලීම පිළිබඳව. කාල වේලාව සීමා සහිත නිසා අපි අවස්ථාව ලබා දෙනවා මීළඟට පර්ත් වල සිට අපිත් එක්ක සම්බන්ධ වෙන අනුරුද්ධ ලියනගේට.
මෙහි ඉන්න අයට කොහොමද වන්දන්නේ කියන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. නමුත් ඒගොල්ලන්ගේ අදහස් ඒව ඔක්කොම එහි ඉන්න අයටත් බලපානවා. මොකද එහි තියෙන සම්බන්ධතාව නිසා. නමුත් මේ ඇත්තටම බොහෝ දෙනෙක් සමග මම කතා කරපු වෙලාවල් වල බොහෝ දෙනෙක් කියන්නේ ජීවර ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දූෂණ විරෝධී රජයක් යහපාලනය මගින් පත් වෙලා ඒ දූෂණ ඉවත් කරන්න රටේ ආර්ථික වර්ධනයක් ඇති කරන්න කටයුතු කරයි කියලා. නමුත් බොහෝ දෙනා කියන්නේ දැන් ඒ කිසිම බලාපොරොත්තුවක් ඉෂ්ටුන්නේ නැහැ. ඒ නිසා නැවතත් මේ අවශ්‍ය වෙන්නේ රටේ තියෙන දූෂණ නිවත් නැති කරලා ඉදිරියට යම්කිසි විදියකින් ආර්ථික වර්ධනයක් ඇති කරන්න පුළුවන් ආණ්ඩුවක් මේ ජනාධිපතිවරණය පත් වෙන අපේක්ෂකයා අගෙන් ඉටුවේ කියන එක තමයි මේ ගොඩක් ඉටුවෙන් ඕනේ කියන එක තමයි ගොඩක් කියන්නේ. මොකද රාජපක්ෂ පැරදිලා සිරිසේන ජනාධිපති වුණාට පස්සේ රාජපක්ෂලා පිළිබඳ අප්‍රසාදයෙන් සිට බොහෝ දෙනා දැන් යහපාලන පිළිබඳ කලකිරීමෙන් ඉන්නවා. නැවතත් රාජපක්ෂ කෙනෙක් ජනාධිපති වීම ගැන කතා කරනවා. ඊයේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදරන් කළාට පස්සේ බොහෝ දෙනෙක් කියනවා එහි හුඟක් වැදගත් කාරණා මතු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම හොඳයි කියලා. ඒ වගේම දැන් මම මිනිස් බොහෝ දෙනෙක් කතා කරනවා අද පුවත්පත්වල තිබුණ දේවල් ගැන. මේ මෛත්‍රීපාල සිරිසේනට ලැබිලා තියෙන වරප්‍රසාද ගැන කතා කරනවා. ඒ වගේ දේවල් කියන. නමුත් ඉතින් හැමදෙනාගේම කතාව මේ රටේ දූෂණය නැති කරන්නේ නැතුව අපේ රට සංවර්ධනය කරන්න බෑ කියන එක. ජනාධිපති කෙනෙක් එවැනි මේ ඒවා නැති කරලා රටේ මේ යම්කිසි විනයක් ඇති කරලා මඟ පෙන්වීමක් ඉදිරියට ගෙන යන්න මාර්ගයක් පාදා දෙන්න පුළුවන් ජනාධිපතිවරයෙක් පත් වෙයි කියන එක කිව්වට තාමත් කොයි එක්කෙනා කාගෙන් ඒක සේව ඉටුවේද කියන එක ගැන මිනිසුන්ගේ තාම මම හිතන්නේ නැහැ, පැහැදිලි අදහසක් නැහැ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන වෙනසක් රටේ විය යුතුයි ඒක අවශ්‍යයි කියන එක. මොකද අපේ රටේ පෞගේ කාලය තුළ ඇතිවෙලා තියෙන පරිහානිය සම්බන්ධයෙන් කතා කරන්න බොහෝ දෙනා කියන්නේ ඒකයි බොහොම කලකිරීමෙන් කතා කරන්නේ. ඉතින් මේ කලකිරීම නිසා තමයි අවශ්‍ය වෙනසක් අවශ්‍යයි. මෙතෙක් පොරොන්දු වුණු කිසිම කෙනෙක් බලයටපත් වුණු කිසිම කෙනෙක් ඒ වෙනස ඇති කරලා නැහැ කියලා.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා අනුරුද්ධරත් ක්වීන්ස්ලන්තේ සමවෙන්න. අනුරුද්ධ සම්බන්ධ වුණේ පර්ත් වල සිට. බොහොම ස්තුතියි සම්බන්ධ වුණ සියලුම දෙනාට. සිඩ්නි වල සිට සෑම් සහ ක්වීන්ස්ලන්තේ නවුරුස් නසීම් සූදානමින් සිටින, නමුත් කාල වේලාව සීමා සහිත නිසා අපිට අවකාශයක් ලබා දීමේ හැකියාවක් නැහැ, මොකද දීර්ඝ අදහස් වලට යන නිසා. අද වැඩසටහනට නිෂ්පාදන දායකත්වයෙන් සම්බන්ධ වුණු ගමිඳු සහ අමිත් කියන දෙදෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. මම දිල්රුක්ෂි. එහෙමනම් අපි නැවතත් ඔබව හමුවන්නේ බ්‍රහස්පතින්දා උදේ 11ට. අපි මේ ප්‍රාර්ථනා කරන වෙනසින් අපේ ශ්‍රී ලංකාවට මාතෘභූමියට යහපතක් උදා වේවා. මේ බලාපොරොත්තු වෙනවන වෙනස තුළින් ශ්‍රී ලංකාව ශාස්ත්‍රීයත්වයේ කරා ගමන් ගන්නා වූ මේ මාර්ගයට තවත් රුකුලක් වේවා මේ ජනාධිපතිවරණය කියන ප්‍රාර්ථනෙන් අපි අද වැඩසටහනින් සමගින යනවා. සම්බන්ධ වුණු සියලුම දෙනාට බොහොම ස්තුතියි.
සම්බුදු සුවඳින් මේ මනන රැසි නිවි පහන් වේවා. දිනේවා මෞබිම ශ්‍රී ලංකා. සතුන් නිතින අති නතින් මෙලි හදවතින් බැඳීවා. දෙව් බඹුන් ලෙසින අගහිගෙන් මිදි දෙකයි සුරු පුදාවේවා. සූවිසි වරණින් දෙවි රැක වරණින් අරුණ උදාවේවා. සම්බුදු සුවනින් මිහි මනල වැසි නිවි පහන් වේවා. දිනේවා මෞබිම ශ්‍රී ලංකා.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.